අයබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සූදානම අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල ඌව මහා විද්‍යාලයේ සුසන්ත කලණසිරි කුමාර ලියනගේ ගුරු පියාණන්.
සුබ දවසක් දුවේ පුතේ. ඔබ මේ මොහොතේ නිවසට වී නිකරුණේ කාලය ගත කරන්නේ නැතිව අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා ඇති කියලා හිතනවා. මේ මොහොතේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබ හැම දෙනාම බුද්ධ ධර්මයේ පාඩමකට සූදානමින් ඇති නේද? හොඳයි දරුවනි, ඔබ නිවසේ රැඳී සිටිනවා නම් දැන් 9 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතත් අභ්‍යාස පොතත් පෑනත් සූදානම් කරගෙන ඇති. නැත්නම් ඒ සඳහා සූදානම් වෙන්නේ. දුවේ පුතේ, ඔබ අහලා ඇති අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී කියලා. මෙන්න මේ කාලය තුල ಭಾರತೀಯ සමාජයේ මහා වෙනසක් සිදු වුණා. එහෙම වෙනසක් සිදු වුණු කාලවකවානුවක් තමයි මේ ක්‍රිස්තු පූර්ව 6 සියවස කියලා කියන්නේ. උගත් බුද්ධිමත් පිරිස වැඩි වශයෙන් උපත ලැබූ කාලවකවානුවක්. ඉතින් මේ පිරිස් අතර ඇතැම් අය අධික ලෙස සැපමිදීම සඳහා කැමැත්තක් රුචිකමක් දැක්වුවා. පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය ඔය සැපවිදීම තමයි. මේ සැපවිදිනවා කියන්නේ මොකක්ද? පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත. නමුත් ඒකින් ප්‍රයෝජනයක් නැහැ. සසර දුක් සහිතයි. ඒ නිසා මේ සසර දුකින් මිදීම සඳහා මාර්ග සොයමින් නොයෙක් නොයෙක් දේවල් කරන්න පටන් ගත්තා. එහෙම නොයෙක් නොයෙක් ප්‍රතිපදා අනුගමනය කරන්න පටන් ගත්තා. සමහර අය ශරීරයට අධික ලෙස දුක් දුන්නා. සමහර අය අධික ලෙස සැප දුන්නා. ශරීරයට අධික සැපදීම කාම සුකල්ලිකානු යෝගය. කාම සුකල්ලිකානු යෝගය කියලා කියනවා. ශරීරයට අධික දුක් දීම අත්තකිලමතානු යෝගය කියලා කියනවා. මේවා අනුගමනය කළේ මේ සසර දුකින් මිදීමේ මාර්ග වශයෙන්. ඇතම් පිරිස් විවිධ වෘත තපස් ක්‍රම අනුගමනය කළා. ඇතම් අය කිං සච්ච ගවේසි, සත්‍ය අනුකුමක්ද කියලා හොයන්න පටන් ගත්තා. කිං කුසල ගවේසි, කුසල් අනුකුමක්ද කියලා හොයන්න පටන් ගත්තා. මේ දාර්ශනික මතවාද ඉදිරිපත් වුණා. මේ කාලේ තමයි ಭಾರತයේ ප්‍රසිද්ධ ශාස්ත්‍රවරු බිහි වුණේ. පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, පකුද ගච්ඡායන, අජිත කේසකම්මලි, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨ නාථපුත්ත. මෙන්න මේ 6 සත් ශාස්ත්‍රවරු වශයෙන් හැඳින්වෙනවා. මේ අයගේ ඉදිරිපත් කිරීම, ඉගැන්වීම්, මතවාද පිළිගත් පිරිස් ඔවුන් වටා එක්රොක් වුණා. ඔවුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළා. නමුත් විමුක්තියක් ලබා ගන්න බැරි වුණා. මේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ ඔය දුකින් මිදීමේ විමුක්තියක් සෙවීමේ කාර්යයේ නිරත වුණේ අවුරුදු 29 ගිහි ගෙයින් නික්මුණ අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ ශරීරයට අධික දුක් දීම සිදු කළා. ඒ තුලින් දුකින් මිදීමේ මාර්ග සෙව්වා. ඒ වගේම තමයි ශරීරයේ ස්වභාවය පිළිබඳව බෝසතාණන් වහන්සේගේ ඒ දුෂ්කර ක්‍රියා කළ කාලයේ ඒ ශරීරයේ වැහැරෙන්න පටන් ගත්තා. මේ දරුවෝ දැකලා ඇති දුෂ්කර ක්‍රියා කරපු කාලේ පින්තූර දැකලා ඇති ඔය පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් මේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඇස් දෙක ඇතුළට ගිලා බැහැලා පපුව ඇටකටු පවා පේනවා. සමෑදිලා ගිහිල්ලා ශරීරය හොඳටම වැහැරිලා ඒ කාලවකවානුව වෙනවට බෝසතාණන් වහන්සේගේ උදව්වට හිටියා. ওই දුෂ්කර ක්‍රියා කරන කාලේ බෝසතාණන් වහන්සේගේ උදව්වට හිටියා පස්වග තවුසන්. කොණ්ඩඤ්ඤ වප්ප බද්ද්‍ය මහානාම අස්සජි. මෙන්න මේ කියන තවුසන් පස් දෙනා බුදුරජාණන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ උදව්වට හිටපු අය. නමුත් මේ ශරීරයට අධික දුක් දීමෙන් විමුක්තියක් ලබන්න බෑ කියලා තේරුමුගත් බෝසතාණන් වහන්සේ ශරීරයට ටිකෙන් ටික සැප දෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආහාර පාන ලබා ගත්තා. නමුත් පස්වග තවුසන් කල්පනා කළා මේ සිදුහත් බෝසතාණන් වහන්සේට මේ ශරීරයට සැප දීම තුලින් විමුක්තියක් ලබන්න බෑ. දැන් ශරීරයට දුක් දීම අතහැරලා ඉතින් ඒ නිසා මේ බෝසතාණන් වහන්සේ ළඟ අපි ඉඳලා වැඩක් නැහැ කියලා බෝසතාණන් වහන්සේ අතහැරලා බරණැස ඉසිපතනාරාමයට ගියා. නමුත් බෝසතුන් ඒගෙන හිතන්නේ නැතුව විමුක්තිය ලබා ගැනීමේ මාර්ග සෙවීම අතහැරී නැහැ. බෝසතාණන් වහන්සේ කල්පනා කළා ශරීරයට අධික දුක් දීමිනුත් සැප දීමිනුත් විමුක්තියක් ලබන්න බෑ කියලා. වෙනත් මාර්ගයක් අනුගමනය කළා. ඒ මාර්ගය තමයි දරුවෙනි මැදුම් පිළිවෙතට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ශරීරයට අධික සැපදීම අන්තගාමී පිළිවෙලක් බවත් අධික දුක්දීම අන්තගාමී පිළිවෙතක් බවත් වටහාගෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ ආර්ය මාර්ගය හොයාගත්තා. එහෙමනම් දුවේ පුතේ, අද ඔබට මම කියලා දෙන්න සූදානම් වෙන්නේ අන්න ඒ ආර්ය මාර්ගය පිළිබඳව. දැන් ඔබ 9 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ 89 වෙනි පිටුව පෙරලා ගන්න. 89 වෙනි පිටුව පෙරලා ගන්න. 89 වෙනි පිටුවේ තියෙනවා 15 වෙනි පාඩම. දුකින් මිදෙන මඟ උගනිමු කියන මාතෘකාව බලන්න. දැන් අපි බලමු දුකින් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා. දුවේ පුතේ, ඔබට මම මුලින් සඳහන් කළා අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ අත්ථ කිලමතාන යෝගය අනුගමනය කරන අවස්ථාවේ පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ සමීපයෙන්ම හිටියා. නමුත් කාමසුකල්ලිකානු යෝගය අනුගමනය කරන අවස්ථාවේ බෝසතාණන් වහන්සේ අතහැරලා බරණැස ඉසිපතනාරාමයට ගියා කියලා. ඉතින් මේ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන බුද්ධත්වයට පත්තුනේ බෝසතාණන් වහන්සේ විශාල වශයෙන්, එහෙම නැත්නම් සංසාරේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම ධර්ම දේශනයේ හෙවත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වුවෙත් බරණැස ඉසිපතනාරාමයේ. මේ ඉසිපතනාරාමයේ හිටපු පස්වග තවුසන්ට තමයි මේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. දුවේ පුතේ, මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය. මේවාට සිව්සස් දහම් කියලත් කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මය කියලත් කියනවා, සිව්සස් දහම් කියලත් කියනවා. මේ දරුවෝ අහලා ඇති උතුම් වූ සත්‍ය හතරක් ගැන. මේ දේශනාවේ සඳහන් වෙන්නේ ඔය චතුරාර්ය සත්‍ය ධර්මය. අපි බලමු දැන් ඒ ආර්ය සත්‍ය හතර මොනවද කියලා. පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය. දෙවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඊගාවට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. ඊළාට කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. මෙන්න මේ ආර්ය සත්‍ය හතර. මේ දරුවෝ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන මේ සත්‍යයන් පිළිබඳව මීට පෙර ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා අද මම කියලා දෙන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය පිළිබඳව. මොකද්ද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය? මේ දරුවෝ දන්නවා සත්වයා සසර දුකින් නිදෙන්ට, එහෙමත් නැත්නම් සසර ඉපදිලා දුක් විඳින බව දන්න. එම දුක් විඳීමට හේතුවක් ඇති බවත් දන්න. ඒ හේතුව නැති කළ හැකි බවත් දන්නවා. එතකොට සසර දුක් විඳින බවත් දන්නවා. ඊගාවට ඒ දුක් විඳීමට හේතු තියෙන බවත් දන්නවා. ඒක නැති කරන්න පුළුවන් කියලාත් දන්නවා. එතකොට මේ දුකින් මිදීමේ මාර්ගය ගැන අද පාඩම තුලින් අපි ඉගෙන ගන්න බලමු. බුද්ධ දේශනාවට අනුව අන්තවාදී පිළිවෙත් ෘචි කරන්නේ කෙලෙස් තියෙන, එමත් නැත්නම් පුහුදුන් පුද්ගලයා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ කාම සුඛල්ලි කානියෝගේ කියලා කියන්නේ පහත් පිළිවෙතක්. කාම සුඛල්ලි කානියෝගේ කියන්නේ පහත් පිළිවෙතක්. ඒක පාලි භාෂාවෙන් සඳහන් වෙනවා හීනෝ. මොකද්ද හීනෝ? ඊළඟට නොදියුණු ස්වභාවයක්. මේ කාම සුඛල්ලි කානියෝගේ තියෙන නොදියුණු ස්වභාවයක් නිසා ගම්මෝ කියලා කියනවා. ඒ වගේම තමයි පුහුදුන් ස්වභාවය ඇති නිසා පෝතුජ්ජනිකෝ කියලා කියනවා. ආර්ය පැවැත්මක් හෙවත් උසස් පැවැත්මක් නැති නිසා අනරියෝ කියලා සඳහන් කරනවා. අනරියෝ කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි මෙහි කිසිම වැඩදායි දෙයක් නැහැ. අවැඩදායි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා කියනවා අනත්ත සංහිතෝ. එතකොට මේ කාමසුකල්ලි කානියෝගේ හඳුන්වා දීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පාලි භාෂාවෙන් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මෙන්න මේ විදිහට අර්ථ පහක් දක්වලා තියෙනවා. අත්ත කිලමතානි යෝගයේ කියන්නේ අන්තවාදී පිළිවෙතක්. ශරීරයට අධික දුක් දීම, එහෙම නැත්නම් දුක් පැමිණවීම තුලින් විමුක්තියක් ලැබිය හැකි කියන අදහස තියෙනවා. නමුත් ඒකින් විමුක්තියක් ලැබිය නොහැකි බව, මේ දෙකින්ම ඉවත් වී මැඳුම් පිළිවෙත අනුගමනය කළ යුතු බවත් අපේ බෝසතාණන් වහන්සේ දේශනා කරන් තියෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. මේ අංග 8කින් යුක්ත ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයටත් අයත් වෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයට අයත් වෙනවා. සසර දුකින් මිදීම සඳහා ඇති මාර්ගය මේක පමණයි. අපි බලමු දුවේ පුතේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොනවද සඳහන් වෙන්නේ කියලා. ඔය දරුවෝ පිළිවෙලට නිවැරදිව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට මතක තියාගන්න ඕන. පළවෙනි එක සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැකීම. ඊළඟට සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව. සම්මා වාචා, නිවැරදි වචන සම්මා කම්මන්ත, නිවැරදි කටයුතු සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම සම්මා වායාම, නිවැරදි උත්සාහය සම්මා සති, නිවැරදි සිහිය සම්මා සමාධි. නිවැරදි සිත එකඟ කිරීමේ උඩට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂා වලට බෙදෙන්නේ කොහොමද කියලා බලමු. ත්‍රිශික්ෂා පිළිවෙලින් ගත්තොත් එහෙම සීල, සමාධි, ප්‍රඥා කියලයි අපි කියන්නේ. නමුත් දුවේ පුතේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක අයත් වෙන්නේ ප්‍රඥා කියන ශික්ෂාවට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ අංග තුනම අයත් වෙන්නේ සීල ශික්ෂාවට. ඒ වගේම තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන අයත් වෙනවා සමාධි ශික්ෂාවට. එතකොට ඔය දරුවන්ට දැන් අරි අටඟි මග ත්‍රිශික්ෂාවට අනුව බෙදන්න කිව්වොත් කොහොමද අපි බෙදන්නේ? එතකොට මේ ආරි අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලට ලියනවා. අපි එහෙම පිළිවෙලට ලියා ගත්තාම ප්‍රඥා කොටසට අංග දෙකයි, සීල කොටසට අංග තුනයි, සමාධි කොටසට අංග තුනයි. එහෙමනම් ආරි අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ප්‍රඥාවටත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල ශික්ෂාවටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අංග තුන සමාධි ශික්ෂාවටත් අයත් වෙන බව හොඳට මතක තියාගන්න ඕන. හොඳයි දුවේ පුතේ, අපි බලමු මේ සම්මා දිට්ඨි, එහෙම නැත්නම් නිවැරදි දැකීම කියන එක මොකක්ද, මොනවා ගැනද නිවැරදිය දැකිය යුත්තේ කියලා අපි බලමු. අරි අටඟි මගේ සෑම අංගයකටම සම්මා යන වචනය ඇතුළත් කරලා තියෙනවා. මේ සම්මා යන වචනයෙන් අර්ථවත් වෙන්නේ යහපත්, නිවැරදි යන අර්ථය. එහෙමනම් දුවේ පුතේ, මේ යහපත්, නිවැරදි යන වචන වලට ප්‍රතිවිරුද්ධ වචනක් තියෙනවා කියලා මතක තියාගන්න ඕන. මේ සම්මා දිට්ඨිය කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස ලෙස දැක්වෙන්නේ දුන්දේ විපාක නැත, කරන ලද හොඳ නරකවල විපාක නැත, මෙලොවක් පරලොවක් ඇත. ඔය විදිහට දස වස්තුව පිළිබඳව සම්මා දිට්ඨිය, දස වස්තුව පිළිබඳව සම්මා දිට්ඨිය, දුන්දේ විපාක ඇත, කරන ලද හොඳ නරකවල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත ආදී වශයෙන් මේ වස්තු ආයතන දස වස්තු පිළිබඳව සම්මා දිට්ඨියක් ඇති කර ගන්න ඕන. දෙවන වශයෙන් දැක්වෙන්නේ චතුසත්‍යක සම්මා දිට්ඨිය. පළවෙනි එක දස වස්තුක සම්මා දිට්ඨිය, දෙවෙනි එක තමයි චතුසත්‍යක සම්මා දිට්ඨිය. දුක පිළිබඳ ඥානය, දුක ඇතිවීමේ හේතුව පිළිබඳව ඥානය, දුක නැති කිරීම පිළිබඳ ඥානය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ඥානය චතුසත්‍යක සම්මා දිට්ඨිය වශයෙන් හඳුන්වනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අංගයන්ටම බලපාන්නේ මෙම පළමු අංගය වෙන සම්මා දිට්ඨිය. එතකොට ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙන්, සියලු මාංග සඳහා මේ සම්මා දිට්ඨිය බලපානවා. ඉතින් දුවේ පුතේ, දුන්දේ විපාක නැත, කල හොඳ නරකවල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මෙන්න මේ විදිහට දැක්වෙන දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. එහෙම සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙන බව මේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕන. දස වස්තුක සම්මා දිට්ඨිය සහ චතුසත්‍යක සම්මා දිට්ඨිය වශයෙන්. ඊළඟට දුවේ පුතේ, ඊළඟ කාරණාව සම්මා සංකප්ප. සම්මා සංකප්ප එහෙම නැත්නම් අප තුල ඇති වෙනවා වැරදි කල්පනා. ඒ වැරදි කල්පනා වශයෙන් දැක්වෙන්නේ කාම, ව්‍යාපාද, විහිංසා. මේ වැරදි ලෙස අපේ ඉඳුරන් පිනවීම කාම සංකප්ප කියලා කියනවා. කාම, ව්‍යාපාද, විහිංසා. මෙන්න මේ වැරදි විදිහට අපේ ඉන්ද්‍රියන් පිනවීම කාම සංකප්ප කියලා කියනවා. අපේ හිතේ ද්වේෂය, තරහව, ක්‍රෝධය මේවා ඇති වෙනවා. ඒවා ව්‍යාපාද සංකප්ප ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අනුන්ට තලන්න, පිළන්න, හිංසා පීඩා පමුණුවන්න අපේ හිත යොමු වෙනවා නම්, අනුන්ව ඝාතනය කරන්න අපේ හිත යොමු වෙනවා නම් ඒක හඳුන්වන්නේ විහිංසා සංකප්ප කියලා. එතකොට මේවා වැරදි කල්පනා. ඒ නිසා අපි නිවැරදි කල්පනා ඇති කරගත යුතු වෙනවා. ඒ නිවැරදි කල්පනා තමයි පුතේ පළවෙනි එක, නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් වෙන්වීමේ නිවැරදි කල්පනාව. ඒක ඇති කරගත යුතුම වෙනවා. කාම වස්තුන්ගෙන් වෙන්වීමේ නිවැරදි කල්පනාව ඇති කරගන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාද සංකප්ප කියලා කියන්නේ ව්‍යාපාදයෙන් වෙන්වීමේ වැරදි කල්පනාව. ඒ ඇති කරගත යුතු වෙනවා. ඊළඟට අවිහිංසා සංකප්ප. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ හිංසාවෙන් වෙන්වීමේ නිවැරදි කල්පනාව. එයත් ඇති කරගත යුතු වෙනවා. මෙන්න මේ නිවැරදි කල්පනාවන් තුන අරි අටඟි මගේ සම්මා සංකප්ප යන අංග තුනට අංගයට ඇතුළත් වෙන බව හොඳින් මතක තියාගන්න ඕන. ඊළඟට මෙම පළමු අංගය හා දෙවන අංගය යන දෙකම සීල ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාංගයට අයත් වන බවත් හොඳින් සිහියේ තියාගන්න ඕන. ඊළඟට අපි බලමු ඊළඟ අංගයේ සම්මා වාචා. සම්මා වාචා කියලා කියන්නේ නිවැරදි වචන භාවිතය පිළිබඳව. නිවැරදි වචන භාවිතය. මේ අපේ වචනේ අසංවර වීම තුලින් වැරදි හතරක් සිද්ධ වෙනවා. මේ දරුවෝ අහලා ඇති, ඉගෙනගෙනත් ඇති, කාය වාචානං සමෝදානං සීලං. කාය වාචානං සමෝදානං සීලං. කය හා වචනේ සංවර කර ගැනීම සීලේ නම් වේ. එහෙම එකෙන් අදහස් වෙන්නේ මෙහිදී වචනෙන් සිදුවෙන වැරදි වලින් තොරව නිවැරදිව වචන භාවිතා කළ යුතු වෙනවා. මේ මිච්ඡා වාචා ලෙස හැඳින්වෙන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප යන වැරදි හතර. මේ වැරදි හතරෙන් වෙන් වෙලා නිවැරදි වචන අපි හසුරවන්න පුරුදු වෙන්න ඕන. අපි බලමු ඒ සම්මා වාචා හෙවත් නිවැරදි වචන මොනවද කියලා. මුසාවාදා වේරමණී. ඒ කියන්නේ අනුන් රවටන, බොරු කීමෙන් වැළකී සත්‍ය වචන හෙවත් ඇත්ත වචන කතා කළ යුතු බව තමයි මේකින් කියවෙන්නේ. දෙවෙනි කාරණාව ලෙස දක්වනවා පිසුනා වාචා වේරමණී. ඒ කියන්නේ අනුන් බිඳවන, කොටවන, කේලාම් වචන භාවිතා කිරීමෙන් වෙන්විය යුතුයි. සමගි කරවන වචන එහෙම භාවිතා කරන්න ඕන. ඊළඟට පරුසා වාචා වේරමණී කියන්නේ අනුන්ගේ සිත් පාරවනු රළු පරුස වචන භාවිතයෙන් වළකින්නට ඕන. මිහිරි වචන, ප්‍රිය උපදවන වචන භාවිතා කරන්න ඕන. ඊළඟට කියනවා සම්පප්පලාපා වේරමණී. කිසිදු ඵලයක් නැති, අර්ථයක් නැති හිස් වචන ප්‍රකාශ කිරීමෙන් වැළකී අර්ථ සම්පන්න දෙයක්, අර්ථ සම්පන්න වචනයක් ප්‍රකාශ කිරීම තමයි වටින්නේ. ඉතින් මෙන්න මේ සම්මා වාචා කියන අංගයට මෙන්න මේ කාරණා හතර ඇතුළත් වෙනවා. ඊළඟට දුවේ පුතේ සම්මා කම්මන්ත යන අංගයෙන් අදහස් වන්නේ නිවැරදි කටයුතු යන අදහස. ඒ කියන්නේ අපේ කයෙන් සිදුවෙන වැරදි ක්‍රියාවන්ගෙන් වෙන්ව නිවැරදි ක්‍රියාවන් නිරත වේ යුතු බව. අපේ කයෙන් වැරදි තුනක් සිදුවෙනවා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම යන මෙන්න මේ කරුණු තුන. මේවාගෙන් වෙන් වෙලා නිවැරදි කාය කර්මයේ යෙදී යුතු බව සඳහන් වෙනවා. මොනවද මේ නිවැරදි කාය කර්ම කියලා කියන්නේ? පානාතිපාතා වේරමණී, සතුන් මැරීමෙන් හා සත්ව හිංසනයෙන් තොර වෙන්න ඕන. දෙවෙනි කාරණාව කියනවා අදින්නා දානා වේරමණී, සොරකම් කිරීමෙන් වළකින්න ඕන. කාමීස මිත්‍යාචාරා වේරමණී, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම කියන මෙන්න මේ යහපත් කටයුතු සම්මා කම්මන්ත කියලා කියනවා. මින් අදහස් කරන්නේ දුවේ පුතේ ප්‍රාණඝාත අකුසලයෙන් වෙන්වි, සත්ව හිංසනයෙන් වෙන්වි, සත්ව ජීවිත ආරක්ෂා කිරීමත් සොරකම් කිරීමෙන් වැළකී අන් අයගේ සම්පත් සුරකීමත් වැරදි කාම සේවනයෙන් වැළකිලා ශිෂ්ට සම්පන්න අඹුසමි සම්බදතා පවත්වා ගත යුතු බවත් මේ නිවැරදි කාය කර්මවල නියැලී යුතු බවත් මෙම අංගය තුලින් අපට පැහැදිලි කරනවා, පෙන්වා දෙනවා. ඊළඟට දුවේ පුතේ ඊළඟ කාරණා වශයෙන් ඊළඟ අංගයේ වශයෙන් සම්මා ආජීවය සඳහන් කරනවා. මේ සම්මා ආජීවයෙන් කියවෙන්නේ අපි ජීවත් වෙන විට අපේ ආර්ථික තත්ත්වය යහපත්ව පවත්වාගෙන යා යුතු වෙනවා. අපට මිල මුදල් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වන්නේ අපට අවශ්‍යතා සම්පාදනය කර ගැනීම සඳහා. ඒ නිසා කුමන හෝ වෘත්තියක නියැලෙන්න වෙනවා. අපට ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් ආදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දුරාචාර ක්‍රියාවන්හි නිරත නොවි පාපතර ක්‍රියාවන් නොකර කුහකකම්, කපටිකම්, සාහසිකකම් ඒ වගේම මිච්ඡා ජීව ගණයට අයත් වෙනවා. එනිසා ඒවායින් වෙන්ව කටයුතු කරන්න ඕන. වෙළඳාම් කිරීමේදී පංච වෙළඳාමෙන් තොර විය යුතු බව සඳහන් වෙනවා. මොනවද මේ පංචවිධ වෙළඳාම් කියන්නේ? නොකළ යුතු වෙළඳාම් කියන්නේ මොනවද? අවිආයුධ වෙළඳාම, සත්ව වෙළඳාම, මස් මාංශ වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම, වසවිස වෙළඳාම. මෙන්න මේ වෙළඳාම් අදැහැමි වෙළඳාම් ගණයට අයත් වෙන පුද්ගලයාට හානියක් වෙනවා. මෙන්ම ජීවිත විනාශ වීම ආදී අදැහැමි ක්‍රියාවන් සිදු වෙනවා. ඒ නිසා පාපී ජීවන ක්‍රියාවන්ගෙන් වෙන්නෙලා යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්නට වෙනවා. රාජ්‍ය සේවයේ කුස කර්මාන්තයේ, පේශ කර්මාන්ත, සත්ව පාලනයේ, කුඹල් කර්මාන්තයේ, ලෝහ කර්මාන්ත, මෙන්න මේවා වුණත් සිදු කරනව නම් ඒ කරන ක්‍රියාවන් නිවැරදි විදිහට කරන්න ඕන. යහපත් විදිහට ඒ කටයුතු කරන්න. මේවා සීල ශික්ෂාට අයත් වෙන පුති මේ කාරණා තුනම. ඊළඟට අපි බලමු ඊළඟ අංගයේ වශයෙන් සැලකෙන සම්මා වායාම. සම්මා වායාම කියලා කියන්නේ නිවැරදි උත්සාහය, වීර්ය, වෑයම කියලා කියනවා. එතකොට ඕනෑම කාර්යයක් සිදු කිරීමට උත්සාහවන්ත වෙන්න ඕන, වීර්යවන්ත වෙන්න ඕන. මේ උත්සාහයයි වීර්යයයි දෙකම තියෙන්න ඕන. අධ්‍යාපනයේ ලැබෙන දරුවන් ලෙස ඔබ කල්පනා කරන්න ඕන. අලස නොවි තම අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් වීර්යයෙන් යුක්තව කරන්නට. ඒ වගේ උත්සාහයෙන් වීර්යයෙන් ඒ වගේ නිරත වෙනවා නම්, නියැලෙනවා නම් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වෘත්තියක නියැලෙන කෙනෙකුට තමන්ගේ වෘත්තිය සාර්ථක කර ගැනීම සඳහා උත්සාහය, වීර්යය තියෙන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ සම්මා වායාම යනුවෙන් අදහස් කරන්නේ දුකින් මිදීම සඳහා, දුකින් මිදීම සඳහා වන සිව්වදෑරුම් උත්සාහයක් තියෙන්න ඕන. මේ සම්මා වායාම කියන එකේ ප්‍රධානම අරමුණ තමයි දුකින් මිදීම සඳහා මේ සිව්වදෑරුම් උත්සාහයෙන් යුක්ත වෙන්න ඕන කියන. බලමු අපි මොනවද මේ සිව්වදෑරුම් උත්සාහයන් කියලා කියන්නේ. පළවෙනි කාරණාව වශයෙන් දක්වනවා නූපන් අකුසල් නොයිපදවීම දරණ වෑයම උත්සාහය. ඒ කියන්නේ මෙතෙක් නොකල අකුසල් මතුවටත් නොකිරීමට දැරිය යුතු උත්සාහය. මෙතෙක් නොකළ අකුසල් මතුවටත් ඉදිරියටත් කරන්නේ නැතුව ඉන්න උත්සාහ දරන්න ඕන. දෙවෙනි එක, උපන් අකුසල් දුරු කිරීමට දරන උත්සාහය, වෑයම. තමා තුළ ඇති අකුසල් දුරු කිරීම සඳහා තමන් උත්සාහ දරන්න ඕන. තුන්වෙනි කාරණාව වශයෙන් දක්වනවා නූපන් කුසල් උපදවා ගැනීමට දරන වෑයම. නූපන් කුසල් ඇති කරගන්න අපි උත්සාහ දරන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණාව වශයෙන් දක්වනවා උපන් කුසල් රැක ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කිරීම. තමා තුළ ඇති කුසල් තව දුරටත් දියුණු කර ගැනීමට කටයුතු කරන්න ඕන. මෙන්න මේ ක්‍රියා සඳහා උත්සාහය, වීර්යය ඇති කර ගන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ, සතිය කියලා කියන්නේ සිහිය, සම්මා සතිය. නිවැරදි සිහිය පිහිටුවා ගැනීම. හොඳයි, සිහිය, හොඳ සිහිය, මනා සිහිය, යහපත් සිහිය යන වචන වලින් හැඳින්වෙන්නේ මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව. සිහිය පිහිටුවා ගැනීම සම්බන්ධව කාරණා හතරක් දක්වලා තියෙනවා. අපි බලමු මොනවද ඒ කාරණා හතර කියලා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියන එකෙන් අදහස් කරන දුවේපිතේ අපේ ශාරීරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, කයේ ස්වභාවය පිළිබඳව, නිරෝගිමත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නේ කෙසේද ආදී වශයෙන් හොඳින් සිහිය පිහිටුවා ගන්න එකට කියනවා කායානුපස්සනාව. වේදනානුපස්සනාව කියලා කියනවා ශරීරයට දැනෙන සැප දුක ආදී දැනීම් පිළිබඳව. සැප දුක ආදී දැනීම් පිළිබඳව මනවින් සිහිය පිහිටුවා ගැනීම. චිත්තානුපස්සනාව කියලා කියනවා තම හිතට පහළ වන සිත්වල ස්වභාවය පිළිබඳව. කුසල් සිත්, අකුසල් සිත් ආදී වශයෙන් ඒ සිත්වල ස්වභාවයන් පිළිබඳව අවධානයෙන් සිටින්න ඕන. ඊළඟට කියනවා ධම්මානුපස්සනා කියලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්ම අනුව සිහිය පිහිටුවා ගන්න එක. එතකොට දුවේ පුතේ මේ ඉහතින් සඳහන් කරන්ට යෙදුණු, මම මුලින් සඳහන් කරන්ට යෙදුණ මේ හතර පිළිබඳව මනාලෙස සිහිය පිහිටුවා ගැනීම මේ සම්මා සතිය කියන එකෙන් අදහස් කරනවා. ඊළඟට සම්මා සමාධි කියලා කියන්නේ පුතේ සිතේ ඇතිවන ඒකාග්‍ර භාවය. සිතේ එකඟ බවට සම්මා සමාධි කියලා කියනවා. කුසල් අරමුණක සිත එකඟ වීම, අකුසල සිතුවිලි වලින් වෙන්ව, කාමක සිතුවිලි වලින් වෙන්ව, කුසල සිතුවිලි වලින් යුක්ත වීම, ඒ කළ හැක්කේ භාවනාවෙන්. මේ දුවල පුතාලට පාසලේදී, පන්සලේදී මේ වෙන විට භාවනා වඩන ආකාරය පිළිබඳව සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වීම තුළින් ඒ අත්දැකීම් ලබලා තියෙනවා. එහෙම නේද? භාවනා කිරීම තුළින් දුවේ පුතේ ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තတိය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන. මේ ධ්‍යාන වලින් සමාධිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුසල් සිතුවිලි ඇති කරගෙන භාවනාවේ යෙදෙන විට කාමච්ඡන්ද ආදී පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා. එතකොට රූපාදී කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමට ඇති කැමැත්ත නැති වෙනවා. එතකොට සිතේ සමාධිය ඇති වෙනවා. ඒ සම්මා සමාධි කියලා කියනවා. මේ සම්මා සමාධිය කියලා අදහස් වෙනවා. එතකොට හිතේ ඇති වෙන එකඟ බව. මෙම සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුනත් සීල ශික්ෂාවෙන සමාධි ශික්ෂාවට අයත් වෙනවා කියලා මතක තියාගන්න. හොඳයි දුවේ පුතේ, අපි මේ කතා කළ මාර්ග අංග 8 ඔස්සේ ගමන් කිරීම තුළින් බෞද්ධයෙකුට පමණක් නෙවෙයි ධාර්මික දියුණුව කැමැති ඕනෑම කෙනෙකුට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. බොහොම ප්‍රයෝජනවත් වෙනවා. සිහියෙන් කටයුතු කිරීමෙන් අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු ආදී සෑම ක්‍රියාවක්ම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් මෙලොවත් පරලොවත් දෙලොවම දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියන එක මේ දරුවෝ අපි හැම කෙනෙක්ම සිහියේ තබා ගන්නට ඕන. හොඳයි, දැන් අපි බලමු අද මේ පාඩමින් අපි මොනවද ඉගෙන ගත්තේ කියලා. ආපහු හැරිලා බලමු දුකින් මිදෙන මඟ උගිනිමු කියන පාඩම් මාතෘකාවට අදාළව ගොඩාක් තොරතුරු අපි කතා කරා. දැන් මේ කරුණු දෙස කෙටියෙන් ආපසු හැරිලා බැලුවොත් හොඳයි නේද දුවේ පුතේ? හොඳයි, අපි මුලින්ම කතා කරා ක්‍රිස්තු පූර්ව 6 සියවස පිළිබඳව තොරතුරු. ඊගාවට දුකින් මිදීමේ මාර්ග සොයාගේ පුද්ගලයන් පිළිබඳව දැනගත්තා. ඊළඟට අපි කුසල් යනු කුමක්ද, සත්‍ය යනු කුමක්ද යනුවෙන් උගත් බුද්ධිමත් පිරිස් විවිධ මාර්ග සේව බව ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ශාස්ත්‍රවරු බිහිවුණ හැටි ඉගෙන ගත්තා. අන්තගාමී පිළිවෙත් දෙකක් වන අත්තකිලමතානි යෝගය හා කාමසුකල්ලිකානි යෝගය මොනවද කියලා හඳුනා ගත්තා. ඊළඟට අන්තගාමී පිළිවෙත් දෙක ප්‍රයෝජනයක් නැති බවත්, මධ්‍යම ප්‍රතිපදාව වැදගත් බවත් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාවේ අංග 8 සමන්විත බව ඉගෙන ගත්තා. එම අංග 8 පිළිවෙලෙන් මතක තබා ගත යුතු බව දැනගත්තා, සඳහන් කළා. එම අංග 8 ත්‍රිශික්ෂාවට අනුව බෙදෙන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි නිවන් මාර්ගට පිවිසෙන්නා මේ ආර්ය මාර්ගයේ ගමන් කළ යුතු බව ඉගෙන ගත්තා. එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මධ්‍යම ප්‍රතිපදාව ඉවහල් වෙන බව ඉගෙන ගත්තා. ඒ වගේමයි ආර්ය මාර්ගයේ ගමන් කිරීම තුළින් මෙලොවත් පරලොවත් දෙලොව සැලසෙන දියුණුව සැලසෙන බව ඉගෙන ගත්තා. මෙන්න මේ කාරණා අපි ඉගෙන ගත්තා. එහෙනම් දුවේ පුතේ, මේ පාඩමේ උගත් දේ පිළිබඳව ඉගෙන ගත්ත දේ අනුව ඔබට පුංචි අභ්‍යාසයක් කරන්න වෙනවා. එහෙමනම් දැන් ඔබේ අභ්‍යාස පොත සහ පෑන අරගෙන මෙන්න මේ ප්‍රශ්න ටික ලියාගන්න. පළවෙනි ප්‍රශ්නය, අත්හල යුතු අංග දෙක නම් කරන්න. අත්හල යුතු අංග දෙක නම් කරන්න. 2. මෙඳුම් පිළිවෙත යනු කුමක්ද? මෙඳුම් පිළිවෙත යනු කුමක්ද? 3. ප්‍රශ්නය, මධ්‍යම ප්‍රතිපදාවේ එන අංග 8 පිළිවෙලින් ලියන්න. අංග 8 පිළිවෙලින් ලියන්න. 4. ප්‍රශ්නය, ත්‍රිශික්ෂාව නම් කරන්න. 5. ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට අනුව බෙදා දක්වන්න. 6. කාමසුකල්ලිකානි යෝගය හැඳින්වීම සඳහා බුදුරදුන් භාවිතා කළ පාලි භාෂික වචන පහ ලියා එහි අදහස ලියන්න. 7. සම්මා වායාමයේදී දුකින් මිදීම සඳහා දැරිය යුතු සිව්වදෑරුම් උත්සාහය නම් කරන්න. සම්මා වායාමයේදී දුකින් මිදීම සඳහා දැරිය යුතු සිව්වදෑරුම් උත්සාහය නම් කරන්න. අවසාන ප්‍රශ්නයේ, නොකළ යුතු වෙළඳාම් පහ නම් කරන්න. හොඳයි දුවේ පුතේ, අදට මේ පාඩම අවසන් කරනවා. නැවතත් දිනේක අපි මුණ ගැහෙමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල ඌව මහා විද්‍යාලයේ සුසන්ත කලනසිරි ගුරු පියාණන්.